නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි විශේෂයෙන්ම අද දවසේදී ඒ විය දවසේ ඉඳලා උපෝසථ සීලය සමාදන් වෙච්ච ඒ සද්ධා සම්පන්න උපාසක උපාසිකා පිටස්නේ ස්ථානෙන්නවා ඒ අය නම් අද දවසේ ඉඳලා බොහෝ ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම විශේෂයෙන් හෙට දවසේදී මේ මහා සංඝරත්නය ප්‍රසාදම් පූජා කරන්නට බොහෝ මුදුර දැනලා ඉඳලා දුරකතර ගෙවාගෙන මේ ස්ථානයට පැමිණි පින්වත් පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන් මේ අපේ තිලක මහත්මයා ප්‍රධානව මේ පැමිණි පින්වතුන් වසරක් පාසා ඒ තමන්ගේ නියමිත දිනේට තමන්ගේ ඒ බාරගත් පුරුන්දු යුතුකම පිළිලා සිටි කිරීම වශයෙන් නවග්‍රාම ස්ථානයට පැමිණිලා ඒ මහා සංඝරත්නය උදසාගෙන දම්තන් පූජා කරලා බොහෝ කුසල ධර්ම සිද්ධ කරගන්න ශ්‍රද්ධාවන්ත පිළිසක්. අද දවසේදී ඒ තමන්ගේ ගෙවල් වල නොවේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට පැමිණුණේ තමන්ගේ මෙලොව ජීවිත වගේම සතරගත ජීවිතත් සුවපත් වෙන වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගන්න ඕන කියන සත් අදහසක් කලන අදහසක් ඇතුවයි. එහෙම දන් දෙන්න පැමිණි මේ පින්වත්තුන්ට ලැබෙන අතුරු ලාභයක් වුණා සතර දුක්ගින් නිවෙරීමේ සත්‍යයෙන් පිටව ශ්‍රවණය කරන්ට ලැබෙන අවස්ථාව. ඒ නිසා හැම දිනම බොහෝම සදහස සුපදවාගෙන බොහෝම වමනාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්නට උනේ. සත්‍යයෙන් හොඳින් ශ්‍රවණය කළාමයි අපේ සිත්වල මේ සත්‍යයේ ධාරණය වෙන්නේ. අපේ සිත්වල සත්‍යයේ ධාරණය වුණාමයි ඒ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගස්වා ගන්නට පුළුවන්. හෙට දවසේදී දාන සඳහා අනුසන්ත ධර්මයන් බෝවහන් පුළුවන්කම තියෙන නිසා ජීවිත අවබෝධය ලබා දෙන දහම් විලක්ම මේ පින්වතුන්ටත් මේ අවස්ථාවේදී මතක් කිරීම සුදුසුයි කියලා මට හිතුණා. එහෙම වුණහම මේ ඉදිරිසෙටම කොහොම වටිනා දහමක් තේරුම් ගන්නට පුළුවන් අවස්ථාව ලැබෙනවා. පින්වතුනි, ලොස්රා බුදුරජාණන් වහන්සේ නමක් මුතු පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වගේම සද්ධම්මෝ පරම දුර්ලභෝ සතර දුක්ඛින නිවන සම්පන්නය අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. අපිට අද මේ ධර්මයේ මේ අවස්ථාව ලැබිලා තියෙන නිසා මේක ඇති දුර්ලභ බව පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් යමක් දුර්ලභයි කියලා පෙන්වනවා නම් ඒ ඒකාන්තයෙන්ම දුර්ලභයි. ඉතින් එබඳු දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. කුමක් නිසාද? මේ සතරගත සත්‍යය ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් නොඑක ආකාරයේ දුක් වද වේදනාවන් වලට පත් වෙමින් කෙලවරක් නැති කෙරක් නැති සංසාර ගමනක යනවා. එබඳු ලෝක සත්‍යයට මේ සතර කතරෙන් එතර වෙන්නට මාවතක් මගක් ලෝක තුල නැහැ. ඒ දුකෙන් නිදහස් වෙන්න කියලා ලෝකෙ තුල තියෙන හැම මාවතක්ම නැවත දුකාත්මම ගිය දුකාත්මම කැරකිලා පවතින මාවතක් වෙලා එබඳු ලෝකයේ කෙරෙහි අනුකම්පාවෙන් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ලෝකයට දුක නැති කරන මාවත කියලා දෙන්නට ඕන කියලා. ඉතින් සත්‍යධර්මයේ හැටියට අපි හැම වෙලාවෙම තේරුම් කරගන්නට ඕනේ ඒ ටික. ඒ ටික තේරුම් කරගන්නට අපේ මනස නැමෙන්නේ හිත නැමෙන්නේ තුනුරුවන්ගේ වචිතා කම ඇති වෙන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නේ අපේ ජීවිතවල අපි නොදකින ඒහෙත් පවතින යථා ස්වභාවය ටිකක් හරි දැක්කෝ. එනිසා බුදුරජාණන් වහන්සේ සසර ගැන පෙන්නා වදාළ ඒ ධර්මයන් මොහොතක් මෙනෙහි කළ බලන එක සුදුසුයි. සිංහතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතක්කෝ යම් භික්ෂුවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සංධාවතං සංසරතං මමං චේව තුම්හාකංච. මහණෙනි මේ සතර අති දීර්ඝයි, මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුබලත් මාත් බොහෝ කලක් සතරේ මේ අති දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වා. පින්වතුනි මේ සසර නිකම්ම ඒ මේ ඇට දිව්ව සැරිසරුව නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ දීර්ඝ සංසාර ගමනේන කොට තමන්ගේ ආදරණීය මව කරුණු දුකට පියා සහෝදරය සහෝදරී දූ දරුවෝ ඥාති තේජී මරණ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් වෙන වෙනම සතර මහා සාගරයේ යමයට වැඩි කියලා පෙන්වා වදාලා. ඒ විතරකුත් නෙමෙයි මේ සංසාර ගමනේන කොට තිරිසන් ආත්ම භාව දෙකුදින කොට බෙලි කැපුම් අමතක ගලා ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි මේ අතීත ජීවිත අනුව බලනකොට ඇස් අන්ධ වෙලා අතපය හතරම නැතුව නොයේ ලෙඩ රෝග වලට ලෙඩ රෝග හැදිලා තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවත් වෙමින් පණුව ගහලා මරණ ජීවිත වන තරම් කියන දැසි. නමුත් භවයෙන් ගහලා නිසා අපිට ඒ දේ දෙන්නේ නැහැ. පින්වතුනි අපි සංසාර ගමනේ එනකොට මේ තරම් දුකක් ඉඳලා තියෙනවා. මේබඳු දුක අනාගතයේ තව කොච්චර නම් විඳින්න තියෙනවද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් කොච්චර දුකක් විඳලා ඒ දුක විඳලා ඉවර වෙන දවසකුත් පේන්නේ නැහැ ලෝකෙ තුල. පින්වතුනි නොපෙනෙන නූපන්න ගෙවුණු අතීතයත් අනාගතයත් පැත්තකින් තබන්න තමන් ලබාගෙන තියෙන වර්තමාන ජීවිතයේ දිහා මොහොතක් සිහිය යොමු කරලා බලන්න. උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වාම අද දවස වෙනකොට මොනතරම්නම් කායික මානසිකව දුක් දුම්නස් විඳින්න ඇද්ද කියලා. ඒ වගේම නත්ති ජාතස්ස අමරණං උපන්න කිනාට නොමැරීමක් නෑ. උස් කඳුළු දුනක ගලන ජලයේ පහත් නිම්නය කරා ගලාගෙන එනවා වගේ උපන්න මනුෂ්‍යයාගේ ජීවිතයත් එක මොහොතක්වත් එක්ෂණයක්වත් නොනැවති ජරා මරණයකින් ධර්මතාවය දක්වා ගලාගෙන එනවා වේගෙන්. අපි ජීවිතේ ජීවත් කරනවා කියලා කියන්නේ මේ ජරා මර දක්වා පත් වෙන ධර්මතාවයේ ජීවත් කරවනවා කියන එක. ඉතින් අපි හැම කෙනාගේම ජීවිතවල යථා ස්වභාවය බඳු වුණත් අපි තේබවද තේන්නේ නැති වෙලා ලෝකයේ අනිත්‍ය ජරා මරණයට පත් වෙනවා අපිට තේුණත් අපි හැම දිනාගෙම සංසාරයේ සිත්වල තියෙන්නේ අපිට එහෙම වෙන්නේ නැහැ කියන ස්වභාවයක්. වචනයෙන් අපි කතා කළාට අනේ අපි කවදා හරි මැරෙනවා කියලා අපේ එදිනෙදා ජීවිතය තුළ කටයුතු කිරීමේ එහෙම වෙන ආකාරයකටයි. ඉතින් ඒ එහෙම වෙන්නේ පින්වතුනේ මේ සද්ධර්මය නොදන්න නිසායි. ඉතින් මෙබඳු දුක් සහගත සංසාර දුකින් එතර වෙන්න වෙන්නේ අතුලෙදෙන්න පුළුවන් වෙන්නේ ලෝතරා බුද්ධජනන් වහන්සේලා දේශනා කළ සත්‍යර්මය අවබෝධ කර ගැනීමෙන්. ඒ සත්‍යර්මය අවබෝධ කර නොගෙන කවදාවත් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හොඳ සාක්ෂියක් අපේ ජීවිතේ. පුංචි කාලේ ඉඳලා දුක නැති කරන්න කොච්චර දේවල් කළාද අපි? කෙටියෙන් ගත්තොත් පිපාසයේ නැමැති දුක නැති කරන්න මොනතරම් වස්තු දීලාද? ඒ තාම අපිට පිපාසයවත් නැති කරගන්න බැරි වෙලා. බඩකින්න කියන එක ලොකු දෙයක්. දුක. පුංචි කාලේ ඉඳලම බඩකින්න නැති කරන්න කොච්චර උත්සාහවත් වෙලා ඇද්ද? ඒ තාම අපිට බැරි වෙලා. සිංහතුනි මරණසන්න මොහොත වෙනකොට අපිට පිපාසයෙන් සංසිඳවා ගන්න බඩගින්න නැති කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? එහෙම වෙන්නේ නැහැ. මේ ලෝක තුලේ ධර්මතාවයක් නැහැ. ඒ වගේම අපි කොච්චර ලෙඩ නොවි මහලු නොවි නොමැරී නැහැදුවත් කවදාවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි මේ අචේතනික අවිඥානික ගහක් කොළක් දිරණයක මැරෙන එකක් නවත්ත ගන්න පුළුවන්ද නතර කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. ඒ වගේ අපි ලබු මේ ජීවිතයත් කවදාවත් ඒ දිරණ බව මැරෙන බව නතර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම නතර කරන්න බැරි දෙයක් අපි නතර කරන්න තමයි මේ ලෝකය උත්සාහවත් වෙන්නේ. එහෙම කටයුතු කරන ලෝකයට තව තවත් දුක් දුම්නස්ම ගලාගෙන එනවා මිසක දුක් දුම්නස් නැති වෙන බවක් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. පින්වතුනි මේ ලෝකයේ මෙහෙම කරන්නේ මේ ලෝකයේ පෞද්ගල යථා ස්වභාවයක් තියෙනවා. ධම්ම පිටිතාවයක් තියෙනවා, ධර්ම නියාමතාවයක් තියෙනවා. ඒ ස්වභාවය සුදන්නා සමනිසයි. ඒ ලෝක ස්වභාවය මේ ලෝක සත්‍යයට හැමදාම දැනගන්න දැකගන්නත් බෑ. ඒක සම්මා සම්බුද්ධජානන් වහන්සේ නමක් පහළ වෙන්නට ඕනේ. ඒ සම්මා සම්බුද්ධජානන් වහන්සේ නමක් විසින්මයි ලෝකයේ හැමදාම පවතින ඇත්ත හොයාගෙන ඒ ඇත්ත අනුව කටයුතු කරලා මේ ජාත සංඛ්‍යාත සංසාර දුකෙන් මිදෙන්නේ. ඒ නිසා අදවසේදී අප පොඩ්ඩක් නුවණින් සම්වර්ධනය කරලා බලමු ඒ ලෝකරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යධර්මය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි නුඹලට යම් කිසි කෙනෙක් හිව්වොත් ඔගලන්ට උදේට ආයුධ පාරවල් 100කින් ගහනවා, දවල්ටත් ආයුධ පාරවල් 100කින් ගහනවා, හවසටත් ආයුධ පාරවල් 100කින් ගහනවා. දවසට අඩයකි 300කින් ගුටි කන ඔයගොල්ලෝ මෙහෙම ගුටි කකා අවුරුදු 100ක් හිටියොත් අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවනවා අවබෝධ වෙනවා කියලා කිව්වොත් මහණෙනි එක පාර්ථ කැමති වෙන්න කියනවා. බොහොම සතුටින් කැමති වෙන්න කියනවා. කුමක් නිසාද? මහණෙනි සසරේ තරම් දීර්ඝයි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි මේ සසරේ හිටියොත් කංච වෙන ආයුධ පාරවල් අඩයටි පාරවල් ගණන මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් දවසට අඩයටි 300 ගානේ අවුරුදු 100ක් පුරාම තියෙන පාරවල් ගණන ගණින්න පුළුවන්. එපමණකින් ඉවරයි කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයම අවබෝධ කරවන්නයි ලෝකේ මහන්සි ගත්තේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි නුඹලට හිතේසිය වූ නුඹලගේ නෑදෑ බඳු මිත්‍ර වූ නුඹලගේ වචනයට අහුම්කන් දෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ ධර්මතාවක කියලා දෙන්න, චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙන්න කියලා. ඒ තරම් වටිනවා මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය ලෝකෙට පෙන්වලා අවබෝධ කරලා දෙන එක කියලා. පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධය ගැන කවර කතාවද? චතුරාර්ය සත්‍යයි කියන මේ වචන ටිකවත් අහන්න ලැබෙන්නේ නැහැ. අබුද්ධ උත්පාද කාලයක ඉතින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත පුළුවන් වටිනා වටපිටාවක් ලැබිලා තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපි අවබෝධ කරගන්නට ඒ අවබෝධ කරගත යුතු ආකාරයේ පොඩ්ඩක් සම්මර්ෂණය කළ බලන්න ඕනේ. ඒක ඉස්සර වෙලා ටිකක් වෙනෙහි කළ බැලීම සුදුසුයි. මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභකම ගැන කිමතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැතැම්ම දාසයක් දිග, හැතැම්ම දාසයක් සුස, හැතැම්ම දාසයක් පළල මහ විශාල ටැංකියකට අපතිරෙව්වා. මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට සැරයක් මේ අප ටැංකියෙන් එක එක අප ඇටේ අයින් කළොත් මේ අප ටැංකියේ අප යම් දවසක ඉවර වෙයිද? ඒ කල්පය කියන එක ඉවර වෙන්නේ නැහැ. කල්පයෙන් මෙන්න මෙච්චර තියෙනවා. තවත් උපමාවක් දෙන්නනවා. හැතැම්ම දාසයක් දිග, හැතැම්ම දාසයක් උස, හැතැම්ම දාසයක් පළල මහ විශාල ගල් පර්වතයක් තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු වලින් අවුරුදු 100කට තරයක් මේ ගල් පර්වතයේ පිහදෙන්නොත් පිහදානකොට යම් කලක මේ මහ විශාල ගල් පර්වතයේ ගෙවිලා යන්න ඒ ගල ගෙවිලා ගියත් කල්පේ ඉවර නෑ කියලා. කිනුතනි නිකමත කල්පය කියන එකට මින්මත් සතයන් වහන්සේ පෙන්වුවේ හොඳට සිහිකරන්න කල්පය කියන එක. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න බුද්ධ ශූන්‍ය කල්ප ගණනින් අසංඛ්‍යයක් වෙනවා. බුදුරජාණන් වහන්සේලා හෝ සත්‍ධර්මයේ නැති සිත්තු කල්ප අසංඛ්‍ය ගණන් වෙනවා. අසංඛ්‍ය කියන ගණන ලියන්නේ 1.14. මම ඒකේ ස්වභාවය ටිකක් තේරුම් ගන්නට අපි මෙහෙම කිව්වොත් කල්ප 1 2 3 4 5 6 7 8 9 10 කියලා මෙහෙම ගන්නොත් කල්ප 20යි, කල්ප 50යි, කල්ප 100යි, කල්ප 1000යි, කල්ප 10000යි, කල්ප ලක්ෂයයි, කල්ප 100ක් ලක්ෂයක් නැත්නම් කෝටියයි, කල්ප කෝටි ප්‍රකෝටියයි, නහුතයයි, නින්නහුතයයි. එතකොට ඒ ගණනෙම වැඩි වෙනවා. අබබය, අහතේ, පදුමය, කුමුදිය, සුන්දරිකය, උත්පලය. ඊට පස්සේ තවත් ගණන් කීයක් තියෙනවා මට මතක නැහැ. මෙන්න මේ ගණන් පහුගුවාම තමයි අසංඛ්‍යයයි කියන ගණන් තේරෙන්නේ. ඉතින් හොඳට තේරුම් ගන්න ඇතම්ම 16ක් දිග, 16ක් පළල, 16ක් උස අර කලුගල මනුස්ස ලෝකේ අවුරුදු 100කට සැරයක් තියෙන්නේ. ඒ ගල ගෙවිලා ගියත් කල්පය ගෙවිලා නැහැ. එක කල්පයක ප්‍රමාණයක් විතරද කියලා සීකර ගන්න. එබඳු කල්ප අසංඛ්‍යයක් දිහා අසංඛ්‍ය එක. එතකොට හිතා ගන්න අබුද්ධෝත්පාද කාලයක දුර ප්‍රමාණය කොච්චරද කියලා. ඒ මේ අතරතුර කිම්මතුනේ දුකෙන් නිදහස් වෙනවා කියා ලෝකෙ තුල යහපතවත් වෙන්නන්ට සත්පුරුෂ ඇසුරක් ලබා ගැනීම දුර්ලභයි. නොයෙක් විදිහේ ලාමක මිත්‍යා දෘෂ්ටියකින් යුක්ත වෙලා අම්මා තාත්තා සහෝදරයවත් අඳුරන්නේ නැති සිරිසම් ස්වභාවයට පත් වෙච්ච තගත්මක්මයි වැඩිපුර ලෝකෙ තුල තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවී ලෝකෙ තුල හිටියොත් වතුනි ඒකාන්තයෙන් අපි තිබඳු තැන් වල ඉපදෙනවමයි. අපිට කියලා හුරු පුරුදු කරපු විශේෂ නුවණක් නැහැ. ඒ අපි ඒ අකුසල කර්ම සමාදානෙන් යුක්තව සතර අපායම ගැටිලා අනන්ත අපරිමාණ දුක් විඳිනවා. සිබඳු සංසාර ස්වභාවය සිහි කරලා අනේ අද දවසේදී කොහොම හරි මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හැම දිනම කැමැත්ත ඇති කරගන්නට ඕනේ. තව පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබුණු මේ අවස්ථාව දුර්ලභයි කියලා කියන්ට බුදුරජාණන් වහන්සේ තව උපමා පෙන්නනවා. මේ මහා පොළොවේ තියෙන මුළු පෘථිවියේම තියෙන ගස් වැල් ඔක්කොම අඟලේ අඟලේ කෑලි වලට කපලා ජලයේ ඉන්න සත්තුන්ගේ සත්තුන්ට එක සතාට එක කෑල්ල ගන්න පියාගෙන පියාගෙන ගියොත් මුළු පොළොවේම අඟලේ අඟලේ කෑලි වලට කපපු අර කෑලි ටික ඔක්කොම ඉවර වෙනවා ජලයේ ඉන්න සත්තු මීට වැඩි. ඇයි මේ පොළොවේ හතරෙන් තුනක්ම ජලය මහා සමුද්‍රය. ඒක ඉන්න කුඩා කූණිච්චගේ ඉඳලා හාල් මැච්චගේ ඉඳලා ඉතා විශාල සත්වයා දක්වා මොන තරම්නම් සත්ව කොටසක් ඉන්න පුළුවන්ද ඉලිකල බලන්න. ජලයේ ඉන්න සත්තුම ඉතා විශාලයි. ඒකම ගොඩ ඉන්න වේයෝ කඩි කූඹි කියන ඉතා කුඩා සත්වයාගේ ඉඳලා අලියතා දක්වා ඉන්න සත්ව ප්‍රමාණය සිහි කළ බලන්න. එක පොළොවක එක ඉඩමක ඉන්න වේය කූඹි ගණන මෙන්න මෙච්චරයි කියලා හිතන්න පුළුවන් නේද? අචින්තියයි සත්ව විශ්ය අචින්තියයි. හිතන්න බෑ. මා චින්තන්තේ න. එතකොට හිතන්න එපා. යන් චින්තන්තෝ උම්මාදස්ස විගතස්ස භාග්‍යස්ස යමක් හිතන්නේ නම් එක්ක පිස්සු හැදෙනවා නැත්නම් වෙස්සටපත් වෙනවා. එච්චරපත් විශ්යක් තියෙනවා. ඒ තරම් සත්ව විශ්යක් අතරින් ගිය ජීවිතය අත්හැරෙනකොට මේ විඥානයේ මනුස්ස මෞකුසකම ප්‍රතිසන්දි වශයෙන් ගන්නවා කියන එක කිනුතුනේ හිතන්නට බැරි තරම් දුර්ලභයි. මට නිකමට හිතෙනවා උපමාවක් අපි හඳුනා ගන්න පුළුවන් විදිය සංකේතයක් විදිහට එක කල්කටයක් අරගෙන ඒ කල්කටේට මුළු පොළොවම සුතුවියම තියෙන වැලි පොළොවත් එක්ක කවලම් කළොත් ඇස් දෙක වහගෙන අත දානකොට හරියට අපි අර සංකේතයක් යෙදුපු ඒ කල්කටේම හසු වෙනවා නම් ඒක මොනතරම් පුදුමද. ඒකට වඩා පුදුමයක් මෙච්චර සත්ව විශ්යන් අතරින් නිබඳු ආත්ම භාවයක් ලැබුණ එකම. මේ පින්වතුන් සමහර විට දන්නේ නැහැ මේ පින්වතුන්ගේ වටිනාකම. එබඳු වටිනා ආත්ම භාවයක් ලැබුණා හරිම ආශ්චර්යයක්. එබඳු ආත්ම භාවය ලැබෙනකොට අසංඛ්‍ය කල්ප ගණන් සත්පුරුෂ ඇසුරක් නැති මේ ලෝකෙ සත්පුරුෂ උත්තමෙක් පහළ වෙච්ච යුගයකුත් වෙලා ඒ විතරකුත් නෙමෙයි මේ අසංඛ්‍ය ගණන් සතර දුක් විඳින මේ සත්‍ය දුකින් එතර කරන සද්ධර්මයකුත් තියෙන වටපිටාවක් වෙලා සුමුතුනි මේ පිමුතුනි ජීවිතවල වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් අවාසනාවන්තකම එච්චර වටිනාකමක් තියෙන අපේ ජීවිතයේ දියවෙන්නේ බොහොම සුළු දෙයකට. කෝටි ගණනක් වටිනා මැණිකක් පුංචි නොදරුවෙක් අතේ තිබුණා. නොදරුවගෙන් මේ වටිනා මැණිකක් තියෙනවා කියන්නේ ඒ මැණික ගන්න වියදම් කරන්න ඕන 750ක නැත්නම් රුපියලක් 750ක වගේ කුටි එකක්. කෝටි ගණක් වටිනවා වුණාට මේ මැණික තියෙන්නේ ඒක වටිනාකම නොදන්නා කිරිදරුවෙක් අතේ නම් 750ක රුපියලක ටොපියක් ගත්තොත් මේ ටොපිය දීලා මේ කුඩා ළමයාගෙන් අර වටිනා මැණික ගන්න පුළුවන්. ඇයි ඒක නොවටින නිසා. ඒ වගේ පින්වතුනි මේ රත්නයන් අතරින් ත්‍රිවිධ රත්නයේ තරම් තුනුරුවන් තරම් වටිනා වස්තුවක් මේ ලෝකේ නැහැ. ඒ වටිනා වස්තුව තියෙන්නේ නොදරුවන් අතේ නම් ඒක වටිනාකම නොදන්න අය අතේ නම් ඒ වටිනාකමින් ඒ රත්තරණයෙන් ඒ රුවණින් එයාව අයින් කරන්න ඒතරම් ලොකු වියදමක් කරන්න ඕනේ නැහැ. 750ක රුපියලක චූටි සීනි බෝලයක් විතරයි දෙන්න ඕනේ වගේ මේ තුන් රුවන්ගේ වටිනාකම නොදන්න අයට ඇහැට ප්‍රියමනාප රූපයක් පෙන්වන්න, කනට ප්‍රියමනාප සද්දයක් අසන්න, ප්‍රියමනාප කෑමක් කන්න දෙන්න, ප්‍රියමනාප ස්පර්ශයක් ලබා දෙන්න විතරයි ඕනේ. ඔක්කොම අමතක වෙලා මේ තරම් වටිනා මනුස්ස ජීවිතේ, මේ සතර දුක්ගින් නිවන සත්‍යර්මය, මේ බුද්ධෝත්පාද කාලේ මේ තරම් වටිනා කෝටි ගණනකට නම් මේ අවස්ථාව අමතක වෙලා ඒ වටිනා මණික විසි කරලා සීනි බෝලිය හදගන්න කුඩා දරුවෙක් වගේ තත්ත්වයටපත් වෙලා මේ ලෝකේ බොහොම දෙනෙක් කල්යාණ මිත්‍රේ කැඩියට මතක් කරනවා එහෙම වෙන්න එපා. මේ අවස්ථාවේදී මේ තුනුරුවන්ගේ වටිනාකම තේරුම් ගන්නට, තේරුම් අරගෙන මේ සංසාර දුකින් අත මිදෙන මේ සත්‍යධර්මය අවබෝධ කරගන්නට, සසර දුකට පත්වෙච්ච දවසට, සසරට වැටුණු දවසට අපිව බේරගන්න නැත්තම් කවුරුවත් දෙන්නේ නැහැ. මේ පින්වතුන් අද මේ උපන්න මේ ජීවිතේ අම්මෙක් ඉන්නවා, තාත්තෙක්, සහෝදර සහෝදරියෝ, ඥාති හිතේසින් ඉන්නවා. යම්සේ මේ ආත්ම භාවය අද තියෙනවා වගේද මේක පෙර ජීවිතෙත් එහෙමයි. එදත් උපන්න තැනක අපි හැමෝටම තිරිසන් ආත්මෙක් හිටියා. අම්මා තාත්තා කෙනෙක් හිටියා. දූ දරුවෝ ඥාති හිතේසින් හිටියා. එදත් මේ වගේම සෙනෙහසින් බැඳලා හිටියා. එතෙන්ට තිබුණු තණ්හාව, එදා තිබුණු තණ්හාව ඉඳගන්ට දුරු කරගන්න බැරි වෙච්ච හින්දාමයි අද අපි මෙතෙන්ට ආවේ. දැන් මේ පින්වතුන්ට මතකද පෙර ජීවිතයේ හිටපු අය ගැන ඔයගලන්ට හැඟීමක් තියෙනවද? නැහැ. හොඳට මතක තබා ගන්න. තව අවුරුදු 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්, අවුරුදු 100ක් මෙපිට. අවුරුදු 100ක් මෙපිට. අපි ඉතිහාසයකට පොවෙන මේ මුකුත් මතක නැහැ. තේරුම් කරගන්න විඥානීය මායාකාරයේ, විඥානීය මායාවක් මේ සිත නිසින්, සිත නැවති මායාකාරය විසින් මවක මායාවක් මේ ලෝකේ, මේ මම, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ ඇයිට මමම බලන්න ඕනේ, මමම කරන්න ඕනේ, මම නැත්තම් මේ කවුරුවත් නැහැ කියලා පෙන්වන ධර්මතාවය හැම තැනකම ඔහමයි උනේ. හැම තැනකම මේ ධර්මතාවය හිතට රැවටෙන්න එපා. එහෙම සිහි කරලා, එහෙම තේරුම් අරගෙන ඕනෑවට වඩා මේ ලෝකේ ඇතුළට යන්න එපා, ගහගෙන යන්න එපා. මේ ධර්ම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. සත්‍යාවේ ඕමට්ටෝ දයමානෝ මත්තකේ සක්කාදිට්ඨි පහනාය සතෝ භික්ඛූ පරිමුචේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සැතින් පහර ලද්දෙක් වගේ, හිස දැවෙන්නෙක් වගේ මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන කියලා. මේ පින්වතුන් ඇඳගෙන ඉන්න ඇඳුමකට ගිනි ගත්තොත්, හිසට හෝ ගිනි ගත්තොත්, ආයුධ පාරක් කඩු කිරිස් පාරක් වැදුනොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඒක නිවා ගන්න, ගින්න නිවා ගන්න හෝ අර ආයුධය ඇදලා ගල බෙහෙත දා ගන්න උත්සාහවත් වෙනවා නේද? පොඩකින් අල්මාරිය වහලා ඉන්න බැරි වුණා, රත්තරන් බලු ටික පලසම් කරලා ඉන්න බැරි වුණා, අනේ මගේ දරුවා පෙන්නේ නැහැ කියලා හොය හොයා ඒව බල බල ඉන්නවද? නැහැ, ඒව මොකුත් මතක නැහැ. ඒකෙන් කියනවා හිස දැවෙන්නේක් වගේ, හිස ගිනිගත්ත කෙනෙක් දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිලමුදල් දූ දරු මේ කිසිම දෙයක් බලන්නේ නැතුව හිසේ ඇවිදින ගින්න නිවා ගන්න යම්සේ උත්සාහවත් වෙනවද? ඒ වගේ ආයුධ පහරක් වැදුන කෙනෙක් අවශේෂ කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව ඒ ආයුධ පහර සුවපත් කරගන්න බලනවා වගේ, මේ කිසිම දෙයක් ගැන බලන්නේ නැතුව සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය දුරු කරගන්න උත්සාහවත් වීම වටිනවා කියලා පෙන්නනවා. එතකොට එහෙනම් මෙන්න මේ වගේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගැනීමේ වටිනාකම පෙන්නනවා. ඉතින් මම මෙතනදී කෙටියෙන් මේ ධර්ම මතක් කරන්න ඉස්සර වෙලා ධර්ම අවබෝධ කිරීමේ වටිනාකමයි පෙන්වන්නේ. නිබඳු දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ, ඒ අපි කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය නැමැති ධර්මතාවය අවබෝධ වුණොත් අපිට මේ සක්කාය විච්ඡේද දුර වෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් තියෙන එකම ධර්මතාවය තමයි චතුරාර්ය සත්‍ය නැමැති ධර්මතාවය අවබෝධ කර ගන්නට ඕනේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අපි කුමන ආකාරයකට ධර්ම මෙනෙහි කළ යුතුද කියලා බලමු. චතුරාර්ය සත්‍ය කියනකොට දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියලා ධර්මතා හතරක් තියෙනවා. ඒකෙදි අපි දැන් චතුරාර්ය සත්‍ය යම් ප්‍රමාණකින් දන්නවා. වචන වශයෙන් අපි දන්නවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රියන් ආයත්වීම මේවා දුකයි කියලා දන්නවා. තිමතුනි දුකට හේතුව තණ්හාවයි කියලා දන්නවා. තණ්හාව නැතිනම් දුක නැති වෙනවා කියලා දන්නවා. ආයමේ වාරි වට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කර ප්‍රතිපදාවයි කියලා දන්නවා. මේ හතර දැනගත්තට කියනවා විජතර සත්‍ය දන්නවා කියලා. ඔගොල්ලෝ කවදාවත් නොගිය නොදැක්ක දේක වචනේ දැනගන්න පුළුවන්. අපි කියමු ඉන්දියාව කියලා දෙයක් තියෙනවා කියලා. ලංකාවේ ඉන්න කෙනෙකුට වචනේ අහලා දැනගත්ත කියලා එයා ඉන්දියාව ගැන දන්නවද? එයා ඒක දකිනවද? ඒ වගේ මේ වචන ටික දැනගත්තට ඒකට කියන්නේ නැහැ චතුරාර්ය සත්‍ය දන්නවා කියලා. චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා කියන්නේ නැහැ. මේ ටිකට කියන්නේ මොකද්ද? පෙළ දහම දන්නවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අරඹය දේශනා කළ පාළිය දන්නවා, පෙළ දන්නවා. පෙළේ තියෙන අර්ථය තව දන්නේ නැහැ. එහෙනම් මේ පෙළේ තියෙන අර්ථය අපි දැනගන්නට ඕනේ. පිළිදින අර්ථය අපි දැකගන්නට ඕනේ. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා අන්තිමට පෙන්නලා කෙටිය සංකීර්ණ වෙන පංච උපාදාන කන්ද දුක්ඛ. හොඳට මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනේ ආර්ය දර්ශනයක් තියෙනවා. මොකද ආර්යයන් උතුම් ඇහි නිවැරදි ඇහි බැලුවොත් තේන්නේ මේ දුක පුද්ගලයේ හෝ පුද්ගලයක හෝ දුක කෙනෙක්ගේ නෙමෙයි සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා පෙන්වනවා. ඊටසේ දුකට හේතුව හැටියට පෙන්වනවා මොකද්ද? තණ්හාව. තණ්හාව කියනකොට දකින්න ඕනේ මෙතින් උතුම් අපිට ඇති වෙන තණ්හාව නෙමෙයි පුද්ගලයෙකුට ඇති වෙන තණ්හාව නෙමෙයි පුද්ගල භාවයේම තණ්හාව හැටියට දකින්නවා. හදිස්සියේ ලොකු සත්‍යයක් ඇතිනු මේ පිමුතුන් කවුරුත් ගැස්සෙනව නේද? බය වෙනවා. මේ ගැස්සෙන්නේ බය වෙන්නේ ඇයි? ජීවිතාසාර. මගේ ජීවිතේට කරදරයක් වෙයිද දන්නේ නැහැ කියලා. තණ්හාව කියන එක එච්චර ඔබට ගිල්ල. ඔගොල්ලෝ හිත හිතද බය වුනේ? මොනවද දැන් බය වෙන්නයි යන්නේ කියලා හිතලද බය වුනේ? නැහැ. එහෙනම් ඒ හිතීමේ පරාසෙන් ඔබට ගිය කෙලෙසයක් තණ්හාව කියන්නේ. දුකට හේතුව තණ්හාව. කියනකොට දන්නවා මේ මම කියන හැඟීමක් ඔයගලන්ට ඕන ඉන්නවා. ඉන්නකොට හිතෙනවා මේ ඉන්නේ මමයි කියන හැඟීමක් තියෙනවනම් මේ ස්වභාවයෙන්ම දක්න දුක්ඛ සමුදය හැටියට, දුක ඇති කිරීමේ හේතුව හැටියට. පුද්ගල භාවයෙන්ම මේ අචේතනික මේ වස්තුවට මම කියලා හිතෙන්නේ නැහැනේ. මේ රූපෙට හිතෙන්නේත් නැහැ මම කියලා. ඒ රූපේ මමයි කියලා හිතෙන ගතියක් තියෙනවා මේක තියෙන හිතේ. අනේ ගතියම තමයි දුක ඇති කරන හේතුව. හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ දුක නැති කරන හේතුව තමයි, දුක නැතිවීම තමයි ඒ තණ්හාව විතරනකොට නැති කරනවා. ඒ පුද්ගල භාවය, ආත්ම දෘෂ්ටිය ඉතුරු නැතුව නැති වෙන බවක් තියෙනවනම් මේකට කියන තණ්හාවගේ නැතිවීම. ආර්ය අෂ්ටාංග මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මොකද? සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒ ඇත්ත ඇති හැටි දැක්කහමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ දුක, දුක් සත්‍ය හැටියට, සමුදය සත්‍ය හැටියට ඒ ස්කන්ධයන් ඇසුරු කරන මමයි කියන හැඟීමම පුද්ගල භාවයම දකින්න
දුක්ඛ සමුදය සත්‍ය හැටියට, නිරෝධ සත්‍ය හැටියට දකින්න, ඒ පුද්ගල භාවයේ දුරු කිරීමම නිරෝධ සත්‍ය හැටියට දකින්න, මාර්ග සත්‍ය හැටියට දකින්න ඕනේ. ලෝකේ යමක් නම් ඇත්ත, ලෝකේ යමක් නම් යථාර්ථ භාවයේ, ඒ ස්වභාවයේ ඒ විදිහටම දකින්න. ඒ විදිහටම දකින්න කොටයි පුද්ගල භාවයේ දුරු වෙන්නේ. අපි දැනගෙන ඉන්න විදිහට නෙමෙයි, අපි දකින්න විදිහටත් නෙමෙයි, ලෝකේ පවතින ස්වභාවයේ ඒ විදිහට දැක්කොත්, අවබෝධ කළොත්, අන්න ඒ අවබෝධ කරන අන්න ඒ ස්වභාවයටයි තණ්හාව දුරු වෙන්නේ. ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාවගේ නැතිවීමමයි සමුදය කියන එකේ දුරුවීම, දුක ඇති කරන හේතුය නැතිවීම. ඒ හේතුව නැතිවීමෙන් දුක කියන එක නූපදින ස්වභාවයට පත් වෙනවා. දුක නැති වෙනව නෙමෙයි, දුක නැවත නූපදින ස්වභාවයට පත් වෙනවා. ඉතින් මෙතෙන්දි මට මතක් කරන්න ඕනේ, හොඳට මතක තබා ගන්න මේ ධර්මතා හතර ගැන අවධානයක් යොමු නොකොට ජීවිතයේ උපදින දුක නැති කරන්න එක එක ක්‍රමෝපායන් යොදමින් දුක නැති කරන්න අපි උත්සාහවත් වුණේ අත කීයක නෙමෙයි, හැමදාම. නමුත් ඒක ක්‍රමයකින්වත් දුක නැති වෙන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්මයි දුක නැති වෙන්නේ. එතකොට හොඳට දකින්න ඕනේ, දුක කියන එක පංච උපාදාන ස්කන්ධයකයි කියන එක ඔගොල්ලෝ දකින්න ඕනේ. දුක ඇතිවීමේ හේතුව තණ්හාව කියනකොට මේ පුද්ගල භාවයමයි කියන තැන දක්වාම දකින්න ඕනේ. දුකේ නිරෝධය මොකද්ද? මේ පුද්ගල භාවයේ නැතිවීමමයි කියන එක දකින්න ඕනේ. දුක නැති කරන්ට යන මාර්ගය සම්මා දිට්ඨිය මුල් කොට පවතින සම්මා සමාධි දක්වා පවතින අංගාට ඒක දකින්න ඕනේ. සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය කියලා මොකද්ද අපි දකින්න ඕනේ? මේ ලෝකේ තියෙන මොකෝවත් නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම, චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ඝාන සම්පස්සය, ජීව සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය, ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන හය, මේ ධර්මතා හය, මේ හය පොළ ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියලා දැක්කහමයි දකින්න එකයි සම්මාදිට්ඨිය කියන එක කෙටියෙන් ගත්තා. ඒ ඇත්ත දැක්කහමයි රූපේ ඇති වෙන හැටි, ඇහැකන චක්කු සම්පස්සය ඇති වෙන හැටි නැති වෙන හැටි දැක්කහම රූපේ කියන එක ඇති වෙන හා නැති වෙන හැටි දකිනවා. දකිනකොට රූප තණ්හාව නැති වෙනවා. රූප තණ්හාව නැති වෙනකොට උපාදානය නැහැ, භවය නැහැ, ජාති ජරා මරණ නැහැ. සෝත සම්පස්සයාගේ ඇතිවීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ සද්දය කියන එකේ ඇතිතත් දකින්න එක. සද්දය කියන එක ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න එක. සද්දය කියන එකේ හටගෙන නැති වෙන ධර්මතාවයක් කියලා අවබෝධ වෙනකොට ඔගලට සද්ද තණ්හාව නැති වෙනවා. සද්ද තණ්හාව නැති වෙනකොට ඒ අරඹය තියෙන උපාදානයත් භාවයක් නැති වෙනවා. ඒ සද්දේ ආරම්භය නැවත සතර ඉපදීමට පමණ හේතු නැති වෙනවා. ඉපදීම නැති වෙනවා. ඝාන සම්පස්සේ ඇතිවීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ ගන්ධ සුවඳ ලබන ගන්ධ සුවඳ ඇතිව නැති වෙන ධර්මතාවය දකින්නවා. එහෙම දැක්කහම ගන්ධ තණ්හාව නැති වෙනවා. එතකොට ඒ තණ්හාව නැති වෙනකොට උපාදානය නැ, භවය නැ, ජාතිය නැ, ජාති නැති වෙන ජරා මරණ. ඒ වගේ දිව නාසය, දිව කය ශරීරය කියන මේ ආයතන ටිකෙත් ඇතිවීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ ඇතිව නැති වෙන ධර්මතාවයක් කියලා අවබෝධ වෙනකොට මේ නිත්‍යතාවය දුර වෙනවා අපිට. දකින්න අහන දැනෙන දැනගන්නවයි කියන ධර්මතාවය තියෙනවා කියලා හම් වෙන නිත්‍යතාවේ දුර වෙනවා. හතගෙන නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භූතං මුත්වාන භවිෂති. පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතිව නැති වෙන ධර්මතාවයක් කියන එක තේරෙනවා. එහෙම වෙනකොට දකින් අහන දේවල් තියනවා තිබුණා නෙමෙයි. අනිත්‍යයි කියලා තේරෙනවා. යමක් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒක දුකක් කියන එක තේරෙනවා. යමක් හටගෙන නිරුද්ධ වෙනවා නම් තියනවා නෙමෙයි නේද? ඒක මම මගේ කියලා ගන්න සුදුසු නෑ. අනාත්මයි කියන එක තේරෙනවා. මේ හේතුඵල ධර්ම දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනකොට තමයි රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ තණ්හා, ධම්ම තණ්හා කියන මේ තණ්හාව නැති වෙන්නේ. එක ආයතනයකින් ඇතින එක තණ්හාවක් හරි තිබුණොත් ඒ ඇති ප්‍රතිසන්දියට. පෙර ඇටයක් හිටෙව්වොත් ඒ ඇටේ පහු කාලෙදී පැලවුණොත් ඒකෙන් ගහක් හටගත්තොත් ඒ ගහේ හැදෙන තේර ගෙඩියක් ඇතුළේ ඇට කීයක් තියෙද? එක කන්නකට තේර ඇට කොච්චර හැදෙයිද? මේ තේර ගහ අවුරුදු 10ක් 15ක් තිබුණොත් කොච්චර හැදෙයි තේර ඇට? බලන්න බීජ එකක් වුණාට ඒක පළ කරනකොට බොහෝ වෙනවා. ඒ වගේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ ආයතන හයෙන් එක ආයතනකින් ගත එක අරමුණක් කෙරෙහි තියෙන තණ්හාව ප්‍රමාණවත් මොකකටද? නැවත ප්‍රතිසන්දියට පමුණවන්නේ. ප්‍රතිසන්දියට පමුණවාට පස්සේ ආයත ආයතෙන් කියලා මේ වගේම අපිට රාග දේශ මොහසගත හේතු හැදෙනවා. ඊට පස්සේ ආපහු බොහෝ තැන් වලට යන්න හේතු එතනින් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ස්පර්ශ ආයතන හය කෙරෙහිම තියෙන තණ්හා පටිච්චසම්පදේ තියෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන හයම හික්මෙන්නට ඕනේ. ඒ තණ්හා හය තමයි දුක ඇති කරන හේතුව. ඒ තණ්හා හය දුරු වෙන්න නම් අපි දකින්න ඕනේ රූප තණ්හාව දුරු වෙන්න නම් රූපය කියන එක පෙර නොතිබීම හටගත් දෙයක් ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි රූපය කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන අවබෝධය ලැබෙන්නේ. එහෙම ලැබුණොත් තමයි තණ්හාව නැති වෙන්නේ. එහෙනම් ඔන්න එක කරුණක් දැනගෙන සම්මා දිට්ඨිය කියන කොට මෙන්න මේ ටික තියෙන්න ඕනේ අපිට. එහෙම වුණොත් දකින්න, අහන, දැනෙන, දැනගන්න මේ වගේ ස්ථිර ලෝකයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ලෝකයේ ඉපද නිරුද්ධ වෙන බවක් හම්බ වෙයි අවස්ථාවට. මෙන්න මේ ටික දකින්න ඕනේ. සම්මා දිට්ඨි නිවැරදිම දැකීම කියලා කියන්නේ මොකද්ද? දකින්න දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණා. දැන් අද මේ පින්වතුන් දැකපු දේ තියෙනවා, තියෙන දේ දකින්නවනේ නේද? අද අපිට හම්බ වෙන්නේ හැම කෙනෙකුටම අවිද්‍යා සහගත මනසකට තියෙන දේ දකින්න පුළුවන්, දකින දේ තියෙනවා කියන එක. ඕක අනිත් පැත්තට. ඕක තමයි ලෝක දර්ශනය. ලෝකේ ලෝකෝත්තර දර්ශනය මොකද්ද? ලෝක දර්ශනය මොකද්ද? තිබුණ දේ දකින්න, දැකපු දේ තියෙනවා. ලෝකෝත්තර දර්ශනය සම්මා දිට්ඨි නිවැරදිම දැක්ක ඕක නෙමෙයි. ඕකට කියන මිත්‍යාද කියලා දැක්ම වැරදි. නිවැරදිම දැක්ක මොකද්ද? අහුත්ව සම්භූතං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වෙනවා. දකින්න පෙරයේදී තිබුණා නෙමෙයි, දැක්කට පස්සේ තියෙනවා නෙමෙයි. යකඩ කැවි දෙකක් එකට ගැටෙනකොට ගැටීම නිසාම සද්ද හට ගන්නවා. ගැටෙන ඉස්සෙල් සද්ද තිබුණාද? නැහැ. ගැටීම ඉවරනකොටම සද්ද ඉවර වෙනවා. ගැටුණට පස්සේ තියෙනවද? එහෙනම් යම් කිසි කෙනෙක් තිබුණු සද්ද හම්බ වෙනවා, හම්බෙච්ච සද්ද තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඔය වගේ මට්ටමකින් තමයි අපි දුක් වෙන්නේ. ඇත්ත දකිනවා තිබුණු සද්දේ හම්බ වුණා, හම්බෙච්ච සද්දේ තියෙනව නෙමෙයි. හේතු ගැටුණු නිසාම සද්දේ කියන එක උපන්නා, හේතු නැතිනොත් නැති වෙනවා. ඒ වගේ ඔය කනට වගේම තමයි ඇහැට. තිබුණු රූපයක් හම්බ වුණා, හම්බෙච්ච රූපේ තියෙනව නෙමෙයි. මේ හේතු ගැටුණු නිසාම රූපේ පෙනෙන බව වෙනවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට ප්‍රේඥා නිරුද්ධ වෙනවා. සම්මා දිට්ඨි ඔන්න ওই ටික දකින්න ඕනේ. දැන් ගන්නවා ඇයි මේ ටික දකින්නේ? මේ ටික දකින එක තමයි සම්මා දිට්ඨිය, මාර්ගය. ඇයි මේ ටික දකින්නේ කියලා දන්නවා. මේ ටික දකිනකොට තණ්හාව නැති වෙනවා කියලා දන්නවා. තණ්හාව නැති වෙනකොට ජරා මරණ ශෝක පරිදි දුක් දුන්නත් ඉස්සල කියපු සිළු දුකෙන්ම මිදෙනවා කියලා දන්නා. දුක දැක්කා, දුක ඇති කරන හේතුව තණ්හාවයි කියලා දැක්කා, ඒ තණ්හාව නැති කිරීමයි දුක නිරෝධය කියලා දැක්කා. ඒකට ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා උත්තරයක් ආවා අපිට. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා උත්තරයක් ආවා. පටන් ගන්නවා මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දකිනකොට තණ්හාව නැති වෙනවා, තණ්හාව නැති වෙනවා, දුක නැති වෙනවා. අවසානයේ මේ මෙන්න මේ ටික හොඳට තේරුම් අරගන්න මට එක අවස්ථාවකින් කියන්න බෑ. මෙන්න මේ වගේ ධර්මතාවයක් තියෙන ඒකාන්තයෙන් මේ දුර්ලභ අවස්ථාවෙන් ගන්න ප්‍රයෝජන ගන්න. නැටුම් නාට්‍ය බලන්න දවස් ගණන් අපි කාලය වැය කරනවා. ඒ තුලින් තවදුරටත් ජරා මරණ ටිකෙන් ටික ටිකෙන් ටික රැස් වෙනවා. නමුත් මේ තරම් වටිනා මේ සද්ධර්මය අවබෝධ කරගන්න අපි ඒ තරම් උත්සාහවත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ අපිට මේ ධර්මයේ තියෙන වටිනාකම තේරෙන්නේ නැති හින්දා. පින්වතුනි ජීවිතය ගැන දෙවරක් හිතන්න. තමන්ගේ ජීවිතය ගැන තමන්ම ආවර්ජනා කරලා බලන්න. අනුඥාතෝ තතෝ ආග අනුඥාතෝ හිතෝ ගත යතහගතෝ තථාගත. කිසිවෙකුට නොදන්නා මේ ලෝකෙට ආවේ, කිසිවෙකුට නොදන්නා මේ ලෝකේ යනවා. යතහගතෝ තථාගත යම්සේ ආවද ඉසේ යනවා. ඒබඳු පැවැත්මක් අපිට තියෙන්නේ කියන එකත් හොඳට මතක තබා ගන්න. එහෙම මතක තබාගෙන අප්‍රමාදීව කුසල ධර්ම පූර්ණේ කරගන්න. නිති පාසල් රකින්න, පොහොය අටසිල් රකින්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම කොහොම හරි සත්‍යර්ගය අවබෝධ කරගන්න ඕනේ කියලා ඉක්මනට උත්සාහවත් වෙන්න. එතකොට දැන් මම කෙටියෙන් මතක් කළා චතුරාර්ය සත්‍ය කියලා. කල්ප ගණනකින් නොලැබෙන අවස්ථාවක් අපිට ලැබුණා. මෙන්න මේ ටික අහගන්න බව අපිට පිනක් තියෙන්න ඕනේ. ඒ අහගත්ත අපි මේ දහම සාත් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ ජීවිත දුක අවසන් කරන්න. දැන් සම්මාදිට්ඨිය කියලා අපි දකින්න ඕනේ මෙන්න මේකයි කියලා මම පෙන්නුවා. මේ ස්පර්ශ ආයතනය ඇතුළේ තියෙන තවයේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. මේ ස්පර්ශ ආයතනය ඇතුළේම නැතිවීම දැනු සිද්ධ වෙනවා. දැන් ඒක පේන්නේ නැත්තේ නීවරණ ධර්ම දුර වෙලා නැති නිසායි. ඒ හින්දා නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමසේක පිටවා ගන්න. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ භාවනා කළෙත් මොකටද කියන එකේ අර්ථය උන දැන් එනවා. අර ටික නොදැන මේ ටික කෙරුවා කියලා හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උනේ මේ ටිකයි අපි දකින්න ඕන. මේ ටික දකින්න බෑ ස්පර්ශ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න බෑ අපිට නීවරණ ධර්මයන්ගේ මනස වැහිලා හිත සමාහිත නැහැ. ඒ නිසයි මේ සමත කමතහනක් වඩන්න ඕනේ. උන්න දැන් බෞද්ධ කෙනා හොඳට දන්නවා ඇයි අපි සමත කමතහනක් වැඩි යුත්තේ. මේ හිත සමාධි කරන, හිත එක්තෙන් කරන, හිත නතර කරන කමතහනක් වඩන්න හේතුව තියා ගන්න. නීවරණ ධර්ම දුරු කරන්න, හිත එක්තෙන් කරන්න සමත කමතහනක් වඩන්න බෑ කය වචන දෙක අසන්නවර කෙනාට. ඒ හිඳ සීලයක පිටන. දැන් එයා දන්නවා සීලයක වටිනාකමක් දන්නවා. සීලයක් අවශ්‍යයි. ඇයි අපි පන්සිල් ගන්නෙ? ඇයි අපි අටසිල් ගන්නෙ? ඇයි අපි උපෝසථ සිල් සමාදන් වෙන්නේ කියලා තියනවා. මේ කය වචන දෙක සංවර කරගත්තාම සීලයක පිහිටියාම සීලේ උපකාරයි අපිට චිත්ත සමතයක් ඇති කරගන්නට. ඒ චිත්ත සමතේ උපකාරයි අපිට අපේ ජීවිතයේ යමක් නම් ඇත්ත, යමක් නම් යථාර්ථය ඇත්ත ඇති හැටි දකින්න සම්මාදිට්ඨිය ඇති කරගන්නට. දිට්ඨිය දිට්ඨමත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. දකින දේ දැකීමක් පමණයි, අහන දේ ඇහිමක් පමණයි, දැනෙන දේ දැනීමක් පමණයි, දැනගන්න දේ දැනගැනීමක් පමණයි කියන දැක්ම දැකගන්න ඒ නීවරණ දුර වෙන බව උපකාරයි. එහෙම දැක්කහම දකින දේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන අවබෝධය ඉබේම ලැබෙනවා. ඒ මොනහම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන තණ්හාව දුර වෙනවා. ඒ තණ්හාවගේ නැතිවීමෙන් උපාදානය නැති වෙනවා, උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා, භවය නැතිවීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නැති වෙනවා කියලා. දැන් එකට තියෙන්නේ චතුරාර්ය සත්‍යය දන්නවා අය. පටිච්ච සමුප්පාදය දන්නවා. ස්කන්ධයෙන් උදේ වේය දන්නවා. සතර සතිපට්ඨානය දන්නවා. ඔක්කොම ටික එකට තියෙනවා. ආපහු වෙන වෙනම අවබෝධ කරන්න ඕනේ. එකක් ගන්නකොට මේ ඔක්කොම වෙන එකට තියෙන්නේ ටික. එතකොට මෙන්න මෙහෙම අර්ථයක් දැනගන්නවා. දැනගෙන තමයි මේ සීල රකින්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ විදිහට සීල සමාධි ප්‍රඥා කියන චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන ආකාරයක් ගන්න. ඇයි වැඩි යුක්ති කියලා ගන්න. මේ වඩන ආකාරය ගන්න සීලයක පිළිතලා හිත සමාධි කළ යුතුයි. හිත සමාධි කරගෙන මෙන්න මේ විදිහට ඇත්ත දැක්ක යුතුයි. ඇයි දැක්ක යුත්තේ? මෙහෙම දක්නකොට මෙහෙම වෙනවා. මෙහෙම ඇතිවීම නැතිවීම දකිනකොට දකින්නදී අහනදී ඒ මාත්‍රයක් පමණයි කියලා. දකින්නදී දැකීමක් පමණයි, අහනදී ඇහිමක් පමණයි. පෙරණ සිදුවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න. ඒ දකින්නට එහෙනම් තියනවා නෙමේ අනිත්‍යයි. රූපේ තියනවා නෙමේ පෙරණ සිදුවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. යකඩ ගැල් දෙක එකට ගැටෙනවා සද්දේ හට ගන්නවා නම් ගැටීම නැති වෙනවා නම් හේතුඵල ධර්ම දැක්කොත් මොකද වෙන්නේ? අනිත්‍ය නෙමේද? අනිත්‍ය. අනිත්‍ය දෙයක් දකින්නහන දැනෙන්නේ දැනගන්නදී අනිත්‍ය දෙයක් දුක්ඛයක් අනාත්ම දෙයක් කියලා අවබෝධ වෙනවා. ඒ අවබෝධනොත් තණ්හාව නැති වෙලා ජරා මරණ දුකෙන් මිදෙනවා කියලා මෙන්න මේ තරම් අර්ථයක් අපිට දැකලා තමයි මේ සිත් සමාදන් වෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් මෙන්න මේ අර්ථය තේරුම් කරගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය මෙන්න මේ ධහම මේ විදිහට අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නේ. මේ ටික නැත්තම් තේරුමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යමෙක් සතුටේ නොදකිනම් ඔහු මේ ශාසනයෙන් බැහැරුවෙම වෙයි. මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම යම් කිසි කෙනෙක් දන්නත්නම් එයා මේ ධර්ම විනයෙන් දුරිම දුරේ කියලා තථාගතයන් වහන්සේ කියනවා. මොකද අවශ්‍යම තැන මෙතන නිසා. ඒ නිසා මේ පින්වතුන්ට අද දවසේදී මේ කළ දේශනාවේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගැනීම සිසු හේතු ඒ වගේම අද දවසේදී අපි හැම දෙනාගේම ජීවිත ජරා මරණ වලට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ අජරාමර නිවනට වුවමාරු කරගන්නවා කියලා තදිස්සන කරනවා.